හොඳ හැම දිනකටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ මේ දුක්ඛ චක්‍රය. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නවා මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක්. ආනන්දේ මෙසේ වේදනාව පත්‍යකොටගෙන තණ්හාව වේ. තණ්හාව පත්‍යකොටගෙන රූපාදී අරමුණු සෙවීම පරේසන ඇතිවන්නේ. සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල චන්ද රාගේ, දුර්ව රාගේ හා බලවත් රාගේ උපදී. චන්ද රාගේ ඇති කල මමයේ මගේ යන අදහස උපදී. එතකොට දැන් මේක පෙන්නවා මේ වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් අපි සෙවීම කියන එක හොයනවා කියලා. ඉතින් මේ සෙවීම කියන එක අපි හොයන්නේ මොකද්ද? මේ තමා යන දිට්ඨිය, අත්ත දිට්ඨිය සෙවීම සිදු වෙන බව අපිට වැටහෙනවා. එතකොට මේක පෙන්නවා මේ චන්ද රාගේ, දුර්වල රාගේ කියලා. චන්ද රාගේ, දුර්වල රාගේ, බලවත් රාගේ කියලා දෙකක්. ඉතින් අපි දන්නවා මේකේ මේ වේදනාව මෙතනින් අපිට ගිද්දි ලෝභ මේ රූප. එතකොට එතන උඩ තියෙනවා ඡන්දේ. එතකොට එතනින් අපිට තියෙනවා මේ ඡන්ද රාගය කියන එක. ඒකෙන් තමයි ඒ සකස් කිරීම කියන එක ඇති වෙන්නේ. විඥානයේ සකස් කිරීම. එතකොට පල්ලෙහා තියෙනවා ගිද්දි ලෝභේ. මෙතන ජාති, ජාතියේ වේදනාව. එතන අපි ලකුණු කරනවා රාගය කියලා. අන්නේ රාග කොටසයිකින් තමයි මේන්ටේන් කරනවා කියන එක. පවත්තන්නේ තොට සකස් කිරීමයි පැවැත්වීමයි දෙකක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා. මේ දික්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කළා රූපය. මෙතන මේ ධාතු. එතකොට ඒකට සුඛයි කියලා එහෙම අපි කියනවා කියලා කියනවා. එතකොට මේ පැත්තේ තියෙනවා සංස්කාර කියන එක. එතකොට මේ මානපාර ඉඳන් සච්චි ඉඳන් බයාගතියට. එතකොට රූපය සුභ. සුභ මගින් සුඛ. සුඛ වුණාම අත්තා අපි දන්නවා සුඛයෙන් අත්තා. අත්තා වෙලා ඒක දික්ටි අනුසේ අන්න වේදනාව හරහා අපි රූපයට අපිට නැවතත් සුඛයි කියන එක එහෙම සිද්ධ වෙනවා කියලා. එතකොට අපිට පේනවා මේ විදිහට මේ ධාතු නිසා රූපයන් නිසා අපි සංස්කාරයන් කියන ඒවා ඇති කරගන්නවා. ඒ ධාතු නිසා අපි සංස්කාරවලට අපි ඇලෙනවා. ඇලෙනවා කියන එක වැටහෙනවා. ඒ කියන්නේ පෙර පානාතිපාත කළා, අදත්තා දාන කළා, ඒ වයින් ජීවත් වෙන්න තියෙන ඇල්ම. එතකොට ඒ වගේම අපිට පේනවා මේ දැන් අපි සංස්කාර කරනවානේ පානාතිපාත අදත්තා දාන. ඒ ඇති කරගන්නා සංස්කාර නිසා අපි ධාතු වඩදව වටහා ගන්න. මේ රූප නිසායි මේ සංස්කාර කතාවට ආවේ. ඒ වයින් වේදනාවක් ඇති වෙලා සුඛයි කියලා මේ සංස්කාරය. වේදනාව සඳහා චිත්ත සංස්කාරයම හදයි. දැන් සංස්කාර නිසා මේ ධාතුන් වරදව වටහා ගැනීම කරනවා. ඒ කියන්නේ දැන් පානාතිපාතය කරන අයෙකුට මොයෙක් දකින්නවා කියන එක ඒක එයාට හොඳයි. තව මිනිස්සෙකුට නම් මේ ගාඩන් එකට මොයෙක් එහෙම ආව නම් මහා කරදරයක්. පානාතිපාතය කරන එක්කෙනාට හොඳයි. ගෙදරටම ආව මරාගෙන කන්න පුළුවන් කියලා ඒක තියෙනවා. එතකොට මේ සංස්කාරය නිසායි පානාතිපාතය කරන සංස්කාරය නිසායි එයාට ඒ විදිහට හොඳයි කියලා තියෙන. ඒ කියන්නේ අපි මේ ධාතු ඒක වරදවා වටහා ගන්නවා. ඒ රූපේ මුව ආදී වශයෙන් ඒ සතාව වරදවා වටහා ගැනීම කියන එක තියෙනවා. එතකොට අපි මේ විඥානයේ හට ගැනීම මෙතන ලකුණු කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේක මේ බෙල් ෂේප් කර්ව් එක. ඒක A2 B2 C2 කියලා අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේ වට වශයෙන් ගත්තාම 4 වටේ, 5 වටේ, 6 වටේ කියන එක. ඔය ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේම අපි 1 2 3 කියලා මේක බලලා තියෙනවා. මේක 4 5 6. A2 කියන්නේ ධාතු නිසා සුඛේ. C2 කියන්නේ ධාතු වෙනස් වීම නිසා අපිට ඇති වෙන දුක්ඛය කියන එක පේනවා. එතකොට A2 ධාතු සමග සම්බන්ධ වෙනවා. C2 කියන එක සංස්කාරات එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි දන්නවා මෙතන මේ සුභයි අත්තා කියලා ගත්තා නම් ඉතින් මේක මගින් ලාභ මච්චියන් කියන ඒවා ඇති වෙනවා. මේ අර මුවාව දැක්කහම හොඳයි කියලා ගන්නෙ නේද? අන්න ඒ වගේ රූපය ඒ ලාභයි කියන ගැනීම හිටන් සිද්ධ වෙනවා මේ විදිහට සිද්ධ වුණා. අපි ජාති ජරාවලට කියන ඒවාට අපි කැමති වෙලා තියෙනවා. කාමච්ඡන්දේ. එතකොට අපිට මේ මැද්දේ තියෙන මේ අත්තා කියන එක තමයි අපේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ওই සංස්කාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා. දැන් අපි සංස්කාරයන් කරනවා කියන එක ඉස්සෙල්ලා වෙනවානි පානාතිපාත වගේ දේවල් නේද? එතකොට ඒ සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි අපේ මේ ධාතු ලාභ වශයෙන් හිම ගැනීම කියන එක. ඒ ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච නිසා ඒ සංස්කාරයන් පරිේෂණ විනිශ්චයට කියන ඒවට යටත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විනිශ්චය කරනවා කියලා ඒකට යටත් වීම කියන එක තියෙනවා. එතකොට ඒක සිහි තබාගෙන අපි ඊළඟ තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපිට ඒක පේනවා. මේ පස්වෙනි රවුමේදී අත්තා වෙන බවත් ඒකම සොයන බවත් අපි දන්නේ. මේ අත්තාට මාන වීම කියන එක අපි විමසමු. දැන් ඒ A2 කියලා කියන්නේ අපි දන්නවා. එතන මේ ධාතු නිසා සුඛේ C2 එම ධාතු වෙනස් වීම නිසා දුක. සංස්කාරයන් දුකවන්නේ නම් කුමකට මානවන්නේද? දැන් අපි පෙන්නෝ විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා ඒවා තියෙනවා. ඒතකොට සංස්කාර දුක නම් ඇයි අපි මාන වෙන්නේ? අතිමාන වූ දුස්සීල භාවයට මාන වෙනවද? පානාතිපාත දත්තා දාන කරනවා කියේ. ඒවත් නැත්තම් මිච්ඡා දිට්ඨිය පැවතීම නිසා මානවන්නේද යන ප්‍රශ්නය වෙනවා. ඒතකොට පිළිතුර මේ දෙකම නිසා. දුස්සීල භාවයටත් මාන වෙනවා මිච්ඡා දිට්ඨියටත් මාන වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ බෙල් ෂේප් කර්ව් එක මේක හරියට මෝදේ රැළ වගේ. එතකොට මේ රැළ මේ ඉස්සරහට එන්නේ. හිතන්න ඕගොල්ලෝ මුහුදු වෙරළ ඉන්නවා. එතකොට මෝදේ රැළ ඕගලංගෙ පැත්තට එනවා කියලා පේනවා. ඒ වගේම ඕගොල්ලෝ දකින්නවා ওই රැළ අනිත් පැත්තටත් යනවා. වෙරළට ආව අනිත් පැත්තට යනවා කියන එක මේක තියෙනවා. එතකොට දැන් මේ අන්නේ අවස්ථාව තමයි අපි මේ බලන්නේ යන්නේ. දැන් ඒකේ අපිට පේනවා දැන් මේ දැන් ඕගොල්ලෝ මුහුදු පැත්තේ ඉන්නවනම් දෙරළ පැත්තේ ඉන්නවනම් එහෙම රැළක් ආවා. දැන් ඊළඟ තව රැළක් ඇවිල්ලා මේ කුඩින් වැටෙනවානේ නේද? මේකට වැටෙනකොට එක කොටසක් දැන් මේ C2 පැත්තට වැටෙනවා. ඒක ඕගොල්ලන්ගේ පැත්තටමයි එන්නේ. තව කොටසක් වැටෙනවා A2 පැත්තට. ඒක කොහාටද යන්නේ? ඒක යනවා මුහුදු වෙරළෙන් ඔබට. තමන්ගේ විරුද්ධ දිශාවට කියන එකට යෑම. ඉතින් අපි ඔක පැහැදිලි කරලා තිනවා අර ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේ අර පහ තුන ගිහිල්ලා මෙහෙම රිවර්ස් වෙලා එහෙම එනවා කියලා අපි පෙන්වලා දීලා තියෙනවා. පහ හතර වෙනකොට පහ තුන සංඥා ජරා කියලා එහෙම බලලා තියෙන්නේ. එතකොට දැන් මේක ටිකක් තේරුම් ගන්න අපි බලමු මේ අවසාන ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ අවසාන ස්ලයිඩ් එකේ නවයින් ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ ඉදං සච්ඡාපි නිවස කාය ග්‍රන්ථයේ තියෙන උඩ විඥානීය තියෙනවා. මෙතන පල්ලෙහැන් තියෙන මෝහ අගතිය කියන එක. එතකොට මේ මෝහ අගතිය ඉඳන් ඉදං සච්ඡේට තියෙන රේඛාව අපි ඕක x කියලා හැම කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒක මේ මෝහ අගතිය වටා මේක කැරකෙන. ඒක අංශක 90කින් කැරකෙනකොට අපි හිතමු මෝහ අගතිය ඉඳන් ඉදං සච්ඡේට තියෙන රේඛාව අංශක 90කින් මෙහෙම clock wise කැරකෙනකොට මෙතන මේ ඉදං සච්ඡේ ඉඳන් විඥාණයටත් තියෙන රේඛාවක්. ඉතින්දී අපි අර නිට්ටයයි කියලා එහෙම අරගෙන ඒ නিত্য සංකල්පයක් දැන් මෝහයේ තියෙන නিত্য කතාවක් තියෙනවානේ. ඒක විඥාණයට ගින් තියෙනවා. ඒ රේඛාවත් කරගෙන පටන් ගන්නවා. හැබැයි මේක ටිකක් ලැගින් බිහයින්. මේ පල්ලෙහා එක අංශ 90කින් කරගෙනකොට උඩ එක 45ක් 47ක් අන්න ඒ වගේ විදිහට ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට දැන් හිතන්න බලන්න මෙතන මේ ජීවිත ඉන්ද්‍රිය වටා දැන් මෙතන උඩ පැත්තට තියෙනවා නම් අපි හිතමු A1 කියන රේඛාව ඒ කියන්නේ නිට්ටයයි කියලා උඩ පැත්තට තියෙනවා නම් මොකද වෙන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය වටා මේක කරකෙන්න ගත්තාම ඔයගලන්ට පේනවා මේක ටිකක් යනකොට පල්ලෙහා එක අංශක 90ක් යනකොට මේක 45ක් කරකුණා තව 90ක් විතර යනකොට අන්න අපි හිතමු මෙන්න මේ රේඛාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යය. දැන් උඩ අතට දිවිච්ච ඇරෝ එක දැන් මේ පැත්තට ගිහලා නේද? එතකොට ඊට පස්සේ තවත් ටිකක් කරකිනකොට ඔයගලන්ට පේනවා මේක අනිත් පැත්තට ඇවිල්ලා තිනවා. මේ A2 කියන එක මෙන්න මේ පල්ලේ හරියෙන් තිනවා කියලා හිතන්නකෝ. නිට්ටයයි කියලා. උඩ තිබිච්ච රේඛාව දැන් මේ පල්ලේහා පැත්තට හැරිලා තිනවා. රිවර්ස් වෙලා වගේ තියෙනවා. එතකොට මේ පෙන්වන්නේ මේ ජීවිතේදී පරාමාස රේඛාව අංශක 360කින් කරකිනවා. ඒ කියන්නේ වට පහක් අර මෝහගති ඉඳන් ඉදස් සත්‍ය තින උඩ එක පහක් ගියා නම් මම කෝ මේක ටිකක් ලැගින් බිහයින්. පස්සෙන් ඒක වෙන්නේ. එතකොට ඒ කියන්නේ පස්සෙනි රවුම මේක අංශක 360කින් කරකිනවා. එතකොට දැන් මේ කැරකිලා තියෙන අවස්ථාවේදී දැන් අපි මේ පස්වෙනි රවුම තව පොඩ්ඩක් එහාට යමු. පස්වෙනි රවුමේ 3 4 පියවර කියන එක. දැන් බලන්න මේ පස්වෙනි රවුම වෙනකොට මේක හේතු නිත්‍ය සංඥාව, මේක පෙර නිත්‍ය සංඥාව මේ පල්ලෙහැට තියෙනවා. තව චුට්ටක් ගියාම මේක ජීවිතින්ද්‍රිය වටානේ කරකවන්නේ. ඕගලන්ට පේනවා මේ වගේ ඇති වෙන්නේ. එතකොට මේ චේතනාවට අනිත් පැත්තට හැරිලා, ඒ කියන්නේ මේ චේතනාව පැත්තට එනවා කියන එක තියෙනවා. අන්න ඒක තමයි අපි මේ පෙන්වුවේ ඉස්සෙල්ලා. අර bell shape curve එක A2 B2 C2 කියලා තියෙනවා නම්, අර තව රැල්ලක් ඒ රැල්ල උඩට ඇදගෙන වැටුනහම A2 පැත්තට වැටුනහම අනිත් පැත්තට යනවා. දැන් ඔයගලන්ට පේනවා එහෙමනම් අපි මුලින් අපේ පැත්තට එනකොට හුලම් පාර වදිනවා හොඳයි නිට්ටියයි කියලා ගත්තනම් අනිත් පැත්තට යනකොටත් ඔයගොල්ලෝ ආයෙත් හිතන්නේ නිට්ටියයි කියලාම තමයි. මේ අනිත් පැත්තට නිට්ටියයි කියලා තමයි යන්නේ. තමන්ගේ හැබැයි පොඩ්ඩක් තියෙන පොඩි වෙනසක් වෙලා තියෙනවා. මගේ පැත්තට හුලම් පාරක් වැදුනා සැපක් තියෙනවා. දැන් ඉතින් අනිත් පැත්තට යනවා නම් ඒ සැපම නැහැ. හැබැයි ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕක ගියාට ආපහු එනෝ නිට්ටියයි කියන ස්වභාවය. එතකොට මේ ඉතින් මෙතන ධර්ම කාරණා ගොඩක් දීලා තියෙනවා. මේකේ ඔයගලන්ට පේනවා මේ C2 ඒ කියන්නේ නිත්‍ය දික්තිය කියන එක. මොකද ඕක වටේ කරකෙන්න ගත්තාම මේ පැත්තේ තියෙන අත්තායක ඒක අත්ත චිත්තයන් වෙලා ඊට පස්සේ මේ දික්තියන් බවට පත් වෙනවා. එතකොට දැන් මේකේ අවසානයේ මේ රවුම් පහක් කරගුණාම මෙන්න මේ විදිහක් දෙයක් පේනවා. C2 නිත්‍ය දික්තිය පෙර එක, C1 අත්ත දික්තිය දැන්. දැන් C2 greater than or equal C1. ඒ කියන්නේ පුරාණ භාණ්ඩ පැවතුනා. දැන් ඔයගොල්ලන්ගේ ආච්චිලාගේ සීගිලාගේ බාණ්ඩ තාමත් තියෙනවනේ අල්මාරි එහෙම නේද? එතකොට ඒක පැවතුනා කියන්නේ. ඊට පස්සේ බලන්න මෙතන B1, මෙතන B2. අත්ත චිත්තය, නිත්‍ය චිත්තය, පෙර නිත්‍ය චිත්තය. B1 greater than B2. ඒ කියන්නේ අලුත් බාණ්ඩවල උපකරණවල නැඹුම් බවක් තියෙනවා. තමන්ගේ ගෙදර ලිකුවිඩයිසර් එක හරි මොනවා හරි ජරා වෙලා එහෙම තියෙනවා. ඊට පස්සේ කඩෙන් අලුතින් ගෙනාම කුණුත් නැ ලස්සනට තියෙනවා වගේ නැඹුම් බවක් තියෙනවා. ඊට පස්සේ මෙතන පෙන්වන A1 greater than A2 කියලා අලුත් රූපය මගින් විඥාන ධාරාව පවත්තනවා. අලුතෙන් හම්බෙන්නා වූ එක පවත්වීම කියන එක තියෙනවා. ඒතකොට මේක විශේෂයෙන් පෙන්වන්නේ මෙන්න මේක රිවර්ස් වුණා කියන එක. මේකේ ඩිරෙක්ෂන් එක දැන් අනිත් පැත්තටයි ගිහින් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ පැත්තෙන් අනිත් පැත්තට ධාරාව ගලනවා කියන එක. එතකොට මේ ධර්මය බලන ක්‍රමයක් තියෙනවා. මේක මේ පෙන්වන්නේ දැන් අපි මේ ඔයගලන්ට පේනවා මේ 7 වෙනි ස්ලයිඩ් එකට ගියොත් පොඩ්ඩක්. දැන් මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඔයගලන්ට පේනවා මේ පල්ලෙහැන් ලාලා තියෙනවා රවුම සහ පියවර කියලා. 4 4 5 3 6 4 8 2. ඒක පෙන්වන්නේ ජාතියෙන් ජරාව, ජරාවෙන් ව්‍යාධිය, ව්‍යාධියෙන් මරණය. උඩ ලකුණු කරලා තියෙනවා මේ විඥානයේ ඉඳන් චේතනාව, චේතනාවෙන් සංඥාව, සංඥාවෙන් රූපේට. දැන් වෙන්නේ මොකද්ද? අපි මේ ජාතියෙන් ඉඳන් ජරාවට යනකොට අපේ විඥානයේ ඉඳන් චේතනාව දක්වා ගමන් කරනවා. ඒකම නේද අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කේ නේද? දැන් අර දකුණු පැත්තට ගියා. දැන් මේක ආපහු රිවර්ස් වෙලා යනවා. තමන්ගේ පැත්තට හුලම් පාරාව දැන් ඒක අනිත් පැත්තට යනවා. දැන් අපි මේ විඥානයේ ඉඳන් චේතනාවට යනවා. අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට යනකොට අපි ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනවා. අපි ව්‍යාධියෙන් ඉඳන් මරණයට යනකොට මෙතන සංඥාවෙන් ඉඳන් රූපේ කරාගමන් කරනවා. අපි මැරෙනකොට විඥානේ මැරෙනකොට මොකද කරන්නේ? නිතරම රූපයක් හොයාගෙන යනවා නේද? වෙන රූපයක් කියන එක. එතකොට මෙන්න මේක මතක තියාගන්න ඕනේ. අපි දැන් අපි මේ වෙලාවේ බැලුවේ ජාතියෙන් දැන් ජරාවට යනවා, විඥානේ දැන් චේතනාවට එනවා. එහෙමනම් ඕගලන්ට වෙන රැලි දෙකක් තියෙනවා. අර එක රැල්ලක් තමයි අපි පෙන්වන්නේ අර A2 B2 C2 කියලා ඕගලන්ගේ පැත්තට එන එක. ඊට පස්සේ අනිත් පැත්තට යන තව රැල්ලක් තියෙනවා. එහෙමනම් අපි ආපහු 3 වෙනි පිටුවට ගියොත් එතකොට මේ 3 වෙනි පිටුවේ පෙන්නනවා මේ ඉදිරියට එන රැල්ල ඊට පස්සේ ඒක රිවර්ස් වෙලා දැන් අනිත් පැත්තට යනවා. එතකොට මේක මේ සංස්කාර නිසා ඇතිවුණු විඥාණයට ඒක මාන වෙනවා කියන එක තියෙනවා. මෙතන අත්තානි සාමාන වීමක් කියන එක තියෙනවා. දැන් අපි උඩින් ගෙවුවා නේද? දුස්සීල භාවයටත් මාන වුණා, සංස්කාර වලටත් එතනින් මාන වෙලා දෙකම වෙලා තියෙනවා කියලා. දැන් මෙතන මේ A2 කියලා කියන්නේ අපි අර 9 වෙනි ස්ලයිඩ් එකේ වම් රිවර්ස් වෙලා ඉන්නා වූ එක නিত্য සංඥාව පසු දිශාවට ගමන් කරන එක. ඒ කියන්නේ ආපහු දිශාවට එන රැලක් තියෙනවා. දැන් මේ රැලි දෙක දැන් බලන්න මේ C2 කියන පොයින්ට් එකේදී එහෙමනම් ඉස්සරහට එන එකයි අනිත් පැත්තෙන් එකයි දෙකම එකට එක්කව කරන්නේ. දැන් මෙතනින් ඇඳගන්න කර්ව් එකක් අපි හිතමු මේ A2 B2 C2 කියන කර්ව් එක මෙතනින් අඳිනවා අපි දැන්. හරියට C2 කියන තැනදී මේ මේකේ A2 කියන එක එකට එක්කව වෙනවා. A2 පැත්තයි. එතකොට මෙතනින් වහම රැලි දෙකක් එහෙම තියෙනවා නේද? මේ රැල්ලයි මේකයි. දැන් මොකද වෙන්නේ? මේ C2 කියන තැනදී අර A2 වල අගයයි C2 වල අගයයි දෙක එකට එකහුව වෙලා මේක අර ගණිතයේ හැටියට ඔයගලන්ට පේනවනේ අගය භාගාගයන් දෙකක් එකට එකහුව කළා. දැන් ඉතින් හරියට මේක ෆ්ලැට් වෙලා. පේනවද? ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රැල්ල මැරුණේ නැහැ. රැල්ල බැහැගෙන ගියා වගේ පේනුණාට අනිත් පැත්තට එන රැල්ලත් එක්ක එකහුව වෙලා රැල්ල ආපහු හැදුණා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ එකක් පිට එකක් පිටතම රැල්ල කියලා. එතකොට ඉදිරියට එන රැල්ල හා ආපෝස් වෙන රැල්ල එකට එකතු වුනහම C2 ස්ථානයේදී නැම්ම චක්‍රේ නැති වී යනවා. අන්න ඒක කල්පනා කරන්න. මේ මගින් සක්කාය දිට්ඨිය C2 කියන ස්ථානයේදී හැදෙනවා. එතකොට අපි මේ සීලබ්බත පරාමාසය කියන එක දකුණු පැත්තේ ලකුණු කරලා තියෙනවා. ඊළඟට මේකේ තියෙන හර 4 අපි දන්නවනේ සුඛේ පරාමාස වුණා කියලා. සංස්කාර නිත්‍යයි භාවයත් එක්ක එකහුවනේ. මතකද පොතලි සූත්‍රයේ 4 වසන් මොහොමන්ට් එකේ බැලුවේ නේද? සුඛේ පරාමාස වෙනවා සංස්කාර නිත්‍යයි කියලා එනවා. එතකොට මේ දෙක එකහුවිලා. සීලබ්බත පරාමාසයට එක ගියලා. හතර දිගදී විඥානීය මේකත් නිත්‍ය වශයෙන් වරදවා වටහා ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. දැන් මේ සක්කාය දිට්ඨිය තුල තියෙන්නේ මොකද්ද? මෙතන අත්තා කියලා හැදුලා. ඒ නිත්‍ය භාවය. මේ සුඛේ නිසා ඇතිවෙනා වූ නිත්‍ය භාවය ලෙස වටහා ගන්න ඕන. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ දැන් 5-3 අපි පෙන්වුවා මේ සංස්කාරය මිය ගියා. සංස්කාරය මිය ගියා වුණාට ඒකේ පවතිනවා කියන මතය අපිට ඇති වෙලා තියෙනවා. මෙතෙන්දී ඉතින් මානීය උග්‍රයි. ඒ කියන්නේ මේ හොයන්නා වූ දේ ලැබුණා කියලා අපි සතුටු වෙනවා. කොහොමද හේතුවේ? අපි හේවි මිච්ඡා දිට්ඨිය. අර පවතිනවා කියන ආර්ථය මිච්ඡා දිට්ඨිය. එතකොට කුමක් නිසා සතුට වෙන්නේද? දැන් කඩාගෙන වැටුණත් නැවත සෑදීමයි. දැන් මේ බෙල් ෂේප් කර්ව් එක අපි දැක්කා මේ වතුර පාර කඩාගෙන වැටුණා. ගිහිල්ලා. කඩාගෙන වැටුණාට රැලි දෙපැත්තකින් ඇවිල්ලා මේ දෙක එකහු වුණා. එතකොට එහෙම වුණයි කියලා දෙපැත්තකින් ඇවිල්ලා මේක ප්‍රශ්නේ විසඳුණා කියලා සතුට වෙනවා. දැන් ඉතින් උදාහරණයක් හෙට කියනවා අපි හිතමු. ඔය පාසල් යන වයස දරුවෙක් ඉන්නවා. එයාට ඉතින් බර්ත්ඩේ එකට හරි අපි හිතමු ඔරලෝසුවක් කරන් දීලා තියෙනවායි කියලා නේද? එද කොහමාර මේ ළමයා මේ ඔරලෝසුව නැති කරගන්න. නැති කරගෙන දුකේ ඉන්නවා. දුකේ ඉන්නකොට ඉතින් ඔය පෝසත් මාම කෙනෙක් මැනිකියු කරන මාම කෙනෙක් කියන්නකෝ. ගමනක් යන ගමන් ඉතින් ඒ ගෙදෙට්ට ගොඩ ඇවිල්ලා ආම කොහොමද පුතා මොකද මේ දුකේ ඉන්නේ කියලා ඇහුවාම කියනවා මාමේ මගේ මේ ඔරලෝසුව නැති වුණා කියලා. ඒ පාර මාමා මේ තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව ගලවලා දෙනවා. ඒකට රත්තරන් වාගේ හොඳට තියෙන ඔරලෝසුව ගණන් ඔරලෝසුව මේක ගන්න පුතා කියලා. ඉතින් දැන් මම මෙයා බොහොම සන්තෝසයි. දැන් ඉතින් පාසලට ගියාම එහම ළමයි හානෝ කොහොමද? මේ ඔරලෝසු නැති වෙලා ඔයා තාම දුකේ නේද ඉන්නේ කියලා. ඉතින් මෙයා අතත් උස්සලා පෙන්නනව නෑ. හම්බ වෙලා. දැන් එපාර අරගුණන්ට පේනවා මේක ඉස්සෙල්ලටත් වඩා හොඳ ඔරලෝසුවක් නේද? එතකොට දැන් ඉතින් සන්තෝසයිනේ අරක නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. දෙපැත්තකින් ඇවිල්ලා හම්බ වුණා කියලා අන්න ඒකයි. අන්න ඒ විදිහට අරලෝසුව හම්බුණායි කියලා පෙරටත් වඩා හොඳයි වාගේ. අන්න එහෙමයි අපි මේ මිච්ඡා දිට්ඨිය. අරක ගිහිල්ලා කඩලා වැටිලා අනිත් පැත්තට රිවර්ස් වෙලා ඇවිල්ලා දෙක එකට සම්බන්ධ වෙලා මෙතන හැදුනෙන් පස්සේ ඉතින් අපි හිතනවා වැඩේ හරි තමයි කියලා. අන්න ඒක කල්පනා කරන්න එක බොහොම හරි වටිනා වූ දෙයක්. එතකොට දැන් එහෙමනම් අපි මෙතන තේරුම් ගත්තා මෙතන මේ සුඛය නිසා ඇතිවන නිත්‍යභාවය මේ සක්කාය දිට්ඨිය තුල තියෙනවා කියන එක. ඒක අපි දැක්කනේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ වනේද මේ සුඛය අත්තා වෙලා ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේක හැදුනා කියලා Tamante නිත්‍යභාවය නැති වෙලා තියෙනවා. එවනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, හතරවෙනි ස්ලයිඩ් එකට. මේක මේ මෙන්නන්නේ නන්දියේ පරාමාසගත වීම. 6 රවුමේ 4 පියවරේදී ඒක සිද්ධ වෙනවා. එතකොට මෙතන මේ ධර්මයේ ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ මේ අපි හිතමු ඔය මාළුවේ කෙම් පීන ඉන්නවා. වැස්ස වැහැලා ඉතින් මේක ටිකක් ගාක් වතුර උඩාවහම දැන් ගලකින් එහෙමනම් නවත්තලා තිබුණේ අර යන්නේ එක දැන් වතුරක ගලට ආවම මාළුවාගේ ඉතින් චණ්ඩිගමට වගේ ඉතින් අර උඩින් උත් යනවනේ නේද? ගියයින් පස්සේ ඇදගෙන වැටෙන. වැටලා කුඩු වෙලා යන. මැරුනේ නෑ. එතකොට ඒ වාරුවක් පොඩ්ඩක් ඇඟ දඟලලා හරි වරල ගහලා හරි එහෙම මඩවලක් යන්තම් තියෙන තැනකට ඒකට රිංග ගන්නවනේ. එතකොට මාළුවට තියෙන අර පවතිනවා කියන කතාව. වැටලා කුඩු වුණත් පවතිනවා කියන එක. එතකොට දැන් ඒකේ වෙන්නේ මොකද්ද? මෙතන මේ පැත්තේ මෝහය මෙතනින් ඇඟිල්ල දික් කළාම එන්නේ අපි දන්නෝ අර කාමරාගම්සේ හරහා මෙතන සංඥාවට ගියන එකට. එතකොට ඒ සංඥාවේ ඉඳන් අපි එනවා මෙතන මේ නාම රූප කියන තැනට. ඒක තමයි අර නිත්‍ය සංඥාව පසු දිසාවට යාම නිසා ඇති වෙන බලපෑම. අර අනිත් පැත්තට ගියානේ ඒitu මතක දිරිවසලාවේ. ඒක නිසා ඇති වෙනා වූ බලපෑම මේකේ තියෙනවා. එතකොට දැන් මෙතන ලකුණු කරලා තියෙනවා මේ නන්දියේ යගේ. මේ නන්දිය මතකද අපි නන්දිය ලකුණු කරන්නේ මේ ජාතියේ මේ පැත්තේ නේද? ජාති වේදනා රේඛාවත් එක්කනේ. එතකොට මේ පැත්තේ ගිද්දි ලෝභයත් එක්ක අතර නන්දිය. දැන් මේ නන්දිය අපි මෙතෙන්දි ලකුණු කළා. ඒ කියන්නේ මේ නන්දියේ යගේ වේදනාවත් ඉක්මවලා ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන මේ රේඛා දෙකෙන් පෙන්වන්නේ මොකක්ද? අර ආපසු එන රැල්ලේ මේ යන C2 පැත්ත ලෙස අපි මේ කළු රේඛාව සලකනවා. රිවර්ස් ලයින් එක තියෙන්නේ. එතකොට ඉදිරියට යන රැල්ල A2 පැත්ත ලෙස රතු රේඛා. දැන් මොකද වෙන්නේ? මේ අගයන් දෙක එකට එකතු වෙනවා. එතකොට අගයන් දෙක ඒ නාම රූප තියෙන තැනදී මේ C2 වගේ E2 වගේ එකවරම මාපෝ ෆ්ලැට් වෙනවා. ආන්න එක තමයි මේ පල්ලෙහන් ලකුණු කරලා තියෙන්නේ. එහෙමනම් ඔයගලන්ට පේනවා දැන් සක්කාය දිට්ඨිය ඉස්සලා තිබුණේ මේ මැද කොලොම් එකේ. දැන් ඒක වම් පැත්තට මූව් වෙලා තියෙනවා නේද? වම් පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඒක එනකොට සීලබ්බත පරාමාසයේ තිබුණේ දකුණු පැත්තේනේ. දැන් ඒක ඇවිල්ලා තිනව මැද කොලොම් එකට. එතකොට අර අපි පින්නේ අර හත් වෙනි ස්ලයිඩ් එකේ මෙහෙම එනවා කියලා නේද? අන්න ඒකත් එක්ක කල්පනා කරන්න. එතකොට විචිකිච්ඡාව දකුණු පැත්තේ. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ සක්කාය දිට්ඨිය වම් පැත්තේ. විචිකිච්ඡාව දකුණු පැත්තේ මේ එන පැත්තේ තියෙනවා කියලා සීලබ්බත පරාමාසයේ මැද්ද කියනවා. ඉතින් මෙතන මේ ධර්මයේ බොහොම ගැඹුරු අවස්ථාවක් උතුන තියෙනවා. ඔක තේරුම් ගන්න හොඟක් ඔබලා දන්නවා මෙතන මේ වේදනාවත් එක්ක තණ්හාව නේද? අපි ලකුණු කරනවානේ මෙතනින් තණ්හාව කියලා වේදනාවත් එක්ක. ඉතින් ඔය වේදනාවත් එක්ක තණ්හාව කියන්නේ හරියට ඔය අර මාළු වගේ කතා වෙනම් ඌ වරල ගහලා කොහොම හරි හැමෙන් ගසනකොට අර පොළොව යට තියෙන වතු ටිකක් හරි උඩට එනවනේ උල්පතකින් වාගේ නේ. අන්න ඒ වගේ එකක් මේ පෙන්වන්නේ යන්තම් ඇතුලේ ඇති. ඇති තණ්හාව උල්පත හරහා මේක ගලනවා වාගේ මේ රතු පාට එකත් එක්ක. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් අර දොළ දුක කියන එක. දැන් අපි දන්නවා මේ කාන්තාව ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට දැන් එයාට ඒ ආහාර ගන්න ඕනකමක් තියෙනවනේ. එතකොට එතෙන්දී මේ ආහාරයෙන් වන සුඛයකුත් තියෙනවා. කෑම. අනිත් පැත්තට මේක පවත්වන්න කැමැත්තක් තියෙනවා. ඒ තමත් දැන් කෙනෙක් හිතන්නේ මට නම් නොකෑවත් කමන්නේ මම මැරිලා ගියත් කමක් නැහැ කියලා. හැබැයි ඉතින් මේ බබා කියලා කල්පනා කරනවනේ. එතකොට දෙකක් නේද? අන්න ඒ වගේ හිතන්න. එතකොට මේක මේ ගැඹුරට කල්පනා කළාම පේනවා මේ කාන්තාවන්ට දොළදුක වගේ නෙමෙයි පිරිමින්ටත් දොළදුක තමයි තියෙන්නේ කියන එක. එතකොට මේක කොහොම හරි මේ පවත්න්න තමයි මේකේ හදනවා කියන එක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි පුණු පුණා මේ යන්න කැමති. ලෝකනේ ඔය තේන්න අනේ නේද? මෙතන මේ නන්දිය කිව්වම මැරලා ඉපදින්න තියෙන කැමැත්තනේ. එතකොට දැන් පැවතිය හැකියි කියලා කියන නිසා තමයි ඒ අවිද්‍යාවෙන් මේ උල්පත විවුර්ත කරන්නේ. අර මාළුව වරල ගහලා කොහොම හරි වතුර ටිකක් හරි මුගේ පොළොව යටින් හරි යන්තම් එයා දඟලනට එකින් එනවනේ. අන්න ඒ වගේ විවුර්ත කිරීමක් කියන එක කර. එතකොට දැන් මෙතන පෙන්නනවා නන්දියත් පහපහේදී හටගත් අත්තා යන අදහසත් අපි තුන්වෙනි පිටුවේද සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනී වෙච්ච නිත්‍යභාවයක් මේ සක්කාය දිට්ඨිය තුල ගැඹෙලා තියෙනවා. සක්කාය දිට්ඨිය තුල මෙන්න මේ වගේ තුනී වෙච්ච නිත්‍යභාවයක්. එයි අපි තුනී වෙච්ච නිත්‍යභාවයක් කියලා කියන්නේ. තුනී වෙච්ච නිත්‍යභාවයක් කියලා කියන්නේ දැන් බලන්න පහ තුන කියන්නේ සංඥාව ජරා. ඕගොල්ලන්ගේ පැත්තට හුණගෙනකොට ඕගොල්ලෝ සැපයි කියලා ගත්තනම් අනිත් පැත්තට යනකොටත් සැපයි කියලා ගන්න බෑ. ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එක ඉගෙන ගත්තා අපි නේද? එතකොට එහෙමනම් ඒ සංඥාව ජරා වෙලා තියෙනවා. එතකොට සංඥාව ජරා වුණා නම් චිත්තය තුළ එම සංඥාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය හට අරගෙන තියෙනවා. ඉස්සෙල්ලා වගේම හොඳ නැහැ. එතකොට මේ නිසයි තුනී වූ නිත්‍යභාවය තියෙනවා කියලා මේ සක්කාය දිට්ඨිය තුළ ගැබ් වෙනවා. කියන්නේ පහ තුන වුණා කියන එක මතක තියාගන්න. සංඥාව ජරාව සිද්ධ වුණා කියන එක මගේ පැත්තටම නෙවෙයි හුලඟ අනිත් පැත්තටත් යනවා කියන අර්ථය. එතකොට දැන් මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා අපි අර 7 වෙනි ස්ලයිඩ් එකේදී බලුවා අපි ජරාව ඉඳන් ව්‍යාධියට යන චේතනාව ඉඳන් සංඥාව දක්වා ගමන් කිරීම කියන එක තියෙනවා. දැන් මෙතෙන්දී පේනවා නේද මෙහෙම කතාව. දැන් මේ තුනියෝ නිත්‍යභාවය කියන එක ගත්තාම අර නිත්‍ය කතාව අඩු වෙලා, ditthi කතාව අඩු වෙලා නේද? නිත්‍ය කතාවත් එක්ක ditthi තියෙන්නේ. ඒක අඩු වුණත් දැන් මෙයා කියන්නේ මොකද්ද? නන්දියෙන් හරි මේක පැවතුණා. දැන් මිනිසු කියන්නේ ඉතින් මම මෙහෙම බොහොම දුකකට වැදලා කරදරයකට වෙලා හිටි මම අතහැරියේ නෑ. මං කොහොම හරි අරයාගෙන් උදව්වක් අරගෙන මෙයාගෙන් උදව්වක් අරගෙන ලෝන් එකක් හරි අරගෙන මං කොහොම හරි මේ ළමින්ටි ගන්නවා කියලා කියන්නේ නේ. ආන් ඒ වාගේ දැන් පෙන්වනවා මේක කැඩුනා. මහත්තයා මලා කියන්නකෝ. නෝන කොහොම හරි වැඩේ කළා නේ. ආන් ඒ වාගේ. එතකොට එයාගේ කල්පනා කරනවා මේකේ මේ තමන්ට කරගන්න පුළුවන් වුණා කියලා දිට්ටිය අඩු වුණා. දැන් මහත්තයා මරහම දිට්ටිය අඩු වුණා කියලා හිතන්නකෝ. පවතිනවා කියන දිට්ටිය. නන්දියෙන් හරි මේක පැවැත්තුවා. පේනවද එහෙනම් අපිට ගැළවීමක් නැහැ නේද? එක වෙලාවකට අර දිට්ටි දෙක අර A2 C2 එකහ වෙලා දන පහ පහේදී එක හැදුනා අත්තා කියලා. දැන් ඒක දුර්වල වුණත් අපිට පුළුවන් වුණා නන්දියෙන් හරි ඒක පවත්වනවා කියන එක. එතකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ මෙතන මේ විචිකිච්ඡාව තියෙන්නේ මොකද්ද? මේ සංස්කාර පවතින්න පුළුවන්ද කියලා සැකයි. අර නෝනායි මහත්තයාගේ කතාවෙදි ඉතින් ඒක පේනවනේ. ඉතින් මහත්තයා රස්සාවට යන්නේ, මහත්තයා මැරිලානේ නේද? එතකොට තමන්ට කල්පනා වෙනවා ඉතින් ඒක පවත්වන්න පුළුවන්ද? මම මේ කොහොම හරි දඟලලා කරගන්නවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සෙන් ස්ලයිඩ් එකට. දැන් 6 වෙනි රවුම 7 වෙනි පියවරේදී, ඒ කියන්නේ නන්දිය පරාමාස ගත වුණාට පස්සේ අපි අහංකාර වෙනවා. මේදී තමා රූපේ කියලා ගැනීමත්, ඒ කියන්නේ අත්තනිවා රූපං. ඒ වගේම අහංකාරයෙන් සා රූපේ සතුට සෙවීමත් කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ සංඥා වේදනා දක්වා පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවේ 7 මේක සිදු වෙන්නේ 7-4 වීමේ පසුවයි. එතකොට මේ සංඥා වේදනාවත් එක්ක පෙළ ගැසීමක් කියන එක. දැන් අර බෙල් ෂේප් කර්ව් එක තමයි අපි පෙන්වන්නේ. දැන් අපි ආවනේ වේදනාවෙන් විඥාණයෙන් අපි ආව චේතනාවට. චේතනාවෙන් සංඥාව නේද? දැන් අපි ගමන් කරගෙන යනවා. මේ චේතනාව ඉඳන් සංඥාව පැත්තට මේක පෙළ ගැසීමක් කියන එක සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී අර අගයන් දෙක එකහුව කළාම ඕගලන්ට පේනවා මේ සක්කාය දිට්ඨිය එනං මේ සංඥාවත් එක්ක පෙළ ගැසීම කියන එක තියෙනවා. අර නාම රූප අර ඉස්සෙල්ල තිබිච්ච එක මතකද? නාම රූප තැන් ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය. දැන් ඒක සීලබ්බත පරාමාසයට ඇවිල්ලා. සීලබ්බත පරාමාසයේ තියෙන පොයින්ට් එක මේ විචිකිච්ඡා පැත්තට ඇවිල්ලා. චේතනාවත් එක්ක පෙළ ගැහිලා. එතකොට මේකේ මේ සක්කාය දිට්ඨිය තුල ගැබ්බ ඇත්තේ අහංකාරයෙන් සයතියන්නා අතිමාන ස්වභාවය වන්නේ. මේ තුල සුඛ, අත්ත, නිත්‍යට අමතරව මානිය කියන එක පවතින්නේ. දැන් බලන්න මේක තේරුම් ගන්න හොඳ උදාහරණයක් තමයි දැන් ඔය මිනිස්සු දැන් අපි තුන් ජෝතිපාල ඇවිල්ලා සින්දු කියනවා කියලා සංගීත සම්දර්ශනයක බයිලා කියනවා නේද? දැන් මිනිස්සු නටනවා. ඉන්නවා. දැන් ඔන්න ජෝතිපාල නැවතුවාම මිනිස්සු අර 101 කියලා එහෙම කෑ ගහනවා නේද? තව ඒ වගේම නටන තම නටනට ඉන්නේ. දැන් ඉතින් නටනට ඉන්න එක නවත්තන්න කැමති නැහැ. තව ඒකට සින්දුවක් තමයි හොයන්නේ. දැන් ඉතින් හිතන්නකෝ අර ඕගනයිස් කරන මිනිස්සයා ඔය ලාවට අමරදේව එහෙම දැම්මොත් මොකද වෙන්නේ? අර වයිලින් එකත් එක්ක ආවම ඉතින් අරක නිකන් නටන එක බැහැගෙන යනවා නේද? එතකොට ඒගොල්ලන්ට ඒක නෙමෙයි නෝනේ. අර ජෝතිපාල වගේ බයිලා කියන කෙනෙක් වගේ කෙනෙක් තමයි ඕන. ඒ කියන්නේ මොකද්ද අපි මේ කියන්නේ? අර නටන පුද්ගලයා ඒකට ගැළපෙන සින්දුවක් හොයනවා. ඒකයි අමරදේව දැම්මම හරියන්නේ නෑ ඒකට. අන්න ඒ කතාවක් තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ අහංකාරයත් එක්ක සම්බන්ධයි. ඔයගොල්ලෝ දන්නවට පරාමාසී ඉඳන් පල්ලෙහාට බයගති ඉතින් අත්තා කියලා ගන්න අපි නේද? අන්න එතන අහංකාරයේ ලකුණු වෙනවානේ. එතකොට අන්න එයා කල්පනා කරන්නේ නටන පුද්ගලයා. එයා ඒකට ගැළපෙන සින්දුවක් හොයනවා වගේ කතාවක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සංඥා වේදනා නේද? ඒ සින්දුවේ තියෙන්නේ ඕවානේ. මේවා හැවුවාම සුඛය ආදී වශයෙන්. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා දිට්ඨියගිය කියන එක අඩු වුණත් නන්දිය මගින් හෝ පැවතුණා කියලා මිච්ඡා දිට්ඨියක් අපිට ඇති වෙනවා. එතකොට මමංකාරය, ඒ කියන්නේ නාම රූප චේතනාවගේ, ඒ වගේම මිච්ඡා දිට්ඨිය. දැන් මිච්ඡා දිට්ඨිය ඔය දෙක එකහුණා අපිට ඇති වෙන මොකද්ද? අහංකාරය කියලා අපි ඉගෙන ගත්තා නේද සබ්බාසු සූත්‍රයෙන් බලනකොට. එතකොට රූප සොයන්නේ ඒවා ලැබෙන්නේ පෙර අත්ත ලැබුණා කියලා සතුට වෙනවා. සතුට වෙලා මානේ කියන එක ඇති වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන්. තවත් කෙනෙකුට මේ සංඥාවයි චේතනාවයි කරන වැඩේ හිතන්න බලන්න. අස්සෙක් උඩ මිනිසෙක් ඉන්නවා. අස්සයාගේ ඔළුව හිතන්නකො චේතනාව කියලා. එතකොට මේ මිනිස්යා මේ පරාමාසෙ උඩ තමයි මේ අස්සයා උඩ ඉන්නේ. එයාගේ ඒ උඩ ඉන්නේ කෙනා තමයි සංඥාව. මිනිසයා. එතකොට දැන් ඔය දෙන්න බොහොම මේ අහංකාරව ඉන්නවා. දැන් බලන්න මිනිස්සු පයින් යනවා මම අස්සයා උඩ කියනවා නේ. අස්සයා උඩ මම කියලා එතන අහංකාරයක් කියන එක තියෙනවා. එතකොට මානසිකාරය කියන්නේ සංඥා චේතන එකතු වෙලා අහංකාරය සහ මමංකාරය අතර වෙනස සොයා ගැනීමට නොහැකි තරමට ඒ දෙන්න එකට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් පළක් වෙලාවට දැන් අපි දැන් අස්සයට සලකුණු කරනවානේ මේ පැත්තට යන්නේ කියලා නේ. එතකොට එහෙනම් සංඥාවෙන් කියනවා මෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්න ඕනේ කියලා. මනුස්සයා විසින් මෙහෙවීමක් කියන එක තියෙනවා. එතකොට දැන් පළක් වෙලාවට ගත්තාම තමන් සලකුණු කළාට අස්සයා යනවා එයාට ඕන විදිහට. මොකද දැන් මේ අපි හිතමු වැලක් වාගේ එකක් තියෙනවා. අස්සයට පේනවා අස්සයා පල්ලෙහායි. එයාට යන්න පුළුවන්. එයා කල්පනා කරන්නේ උඩ මිනිහෙක් ඉන්නවා කියලා නේද? එතකොට අර මිනිහයාට අර වැල එහෙම එනවා නම් එයා ඉතින් එහෙම නැමිලා යන්න පුළුවන් පේනවාද මේ? එතකොට පළක් වෙලාවට අහංකාරයේ විසින් දැන් අස්සයා ගන්නකො චේතනාවත් එක්ක අහංකාරයේ විසින් මෙහෙවීමක් තියෙනවා. පළක් වෙලාවට මමංකාරයේ විසින් මෙහෙවීමක් තියෙනවා. පළක් වෙලාවට අහංකාරයේ මමංකාරයේ දෙන්නම එකතු වෙලා අස්සයා උඩ මම ඉන්නවා කියලා අහංකාර වෙලා එතකොට හොඳට ගැළපෙන. අන්න ඒ විදිහට මානසිකාරයත් එක්ක ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට මේක කොච්චරද බ්ලෙන්ඩ් වෙලා කියන්නේ මේ අවස්ථාවේදී දිට්ටි උපාදානිය බොහොම ස්ට්‍රෝං බොහොම ගැඹුරට ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න ඒ ආකාරයට මෙතන මේක කල්පනා කරන්න ඕන. අර නටන මිනිස්සයා එකට ගැළපෙන සින්දු හොයනවා කියන එක ඒ උදාහරණයත් එක්ක බලුවම ටිකක් මතක තියාගන්න පුළුවන්. සීලබ්බත පරාමාසය තුල නන්දිය පහ පහේදී ගත්ත අත්තා සුළු වූ සුකුම නිත්‍යගයෝ නාම රූප ලෙස තැන්පත් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපි බෙන්නු මේ හත් වෙනි රවුම හතර නේ. දැන් පේනවද අපි පහ හතර උනා, හය හතර උනා, දැන් හත හතර ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හය වෙනි ස්ලයිඩ් එකට. දැන් මේකේ පෙන්නනවා මේ අටවෙනි රවුමේ දෙවෙනි පියවරේදී ඒ රූපයට සුඛයයි කියලා ඒ පැවරීම දික්ටි අනුසය හරහා සිද්ධ වෙනවා. මෙතෙන්දි මේ රාග සල්ලේ මගේ රූපේ ස්පර්ශ කරනවා. එම නිසා සක්කාය දික්ටිය වම් දිසාවට ගිහිල්ලා මේ ස්පර්ශය සමග පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. අත්තානු දික්ටි නිසා රූපේ තමා වශයෙන් ගැනීම කියන එක මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. රූපං අත්තතෝ සමුරපස්සති. දැන් පේනවා අපි මේ රූපයත් එක්ක පටන් අරගෙන අපි මෙහෙම ගමනක් ගිහිල්ලා රිවර්ස් වෙලා ඇවිල්ලා දැන් ආපහු රූපයට ආවා. දැන් ඉතින් අට දෙක කියන්නේ මොකද්ද? නිට්ටයයි කියන එක නේ. නිට්ටයයි කියන කතාවකට උත් ඇවිල්ලා තියෙනවා. එතකොට ආපහු අපිට පේනවා මේ නම් අපි මේ සක්කාය දිට්ඨිය පේනවාද මේ? නැති වෙන්නේ නැහැ. ගලේ වැදිලා කුඩු උනත් නැති වෙන්නේ නැහැ. දිගටම දිගටම අපි එන්නේ. අර සින්දු කියන එක නැවතුවා කියලා ඒක නැති වෙන්නේ තමයි නටන එක හින්දා ඒකත් එක්ක යනවා. ඒතකොට සක්කාය දිට්ඨි තුල ගැබ්බෙලා තියෙන රූපේට සුඛ යන මතේ පැවරීමක් එමාගයන්ට රාග වීමක්. අන්න ඒක තමයි නන්දි රාගය කියලා කියන්නේ. පේනවා දැන් ඔරලෝසුව හම්බුණා වැඩේ හරයි. පැවතුණා. මාමගෙන් හරි හම්බුණානේ. ඊට පස්සේ අතු මහත්යා මලා කොහොම හරි නන්දි මගේ හරි පැවතුවා. නේද? එතකොට දැන් මේතන ආවයන් පස්සේ දැන් එහෙමනම් මේ හැම එකෙම තියෙන මේක සුඛයි. කැඩුනේ නැහැ, මලේ නැහැ. මං කොහොම හරි කළා වගේ මිනිසු කියන්නේ නේද? මම අතහැරියේ නැහැ කියලා. එතකොට ඒක තමයි ඒ සුඛය ආගේ පැවරීමත් ඒකට රාග වීමත් අන්න එක තමයි නන්දි රාගය. අන්න බලන්න ඒක හරි ගැඹුරුයි. සක්කාය දිට්ඨි තුලයි මේ සුඛ කතාව තියෙන්නේ. ඒක එහෙනම් අපිට අර වම්මික සූත්‍රයේ ස්පර්ශයේ ලකුණු ගන්න තැන පංචකාම ගුණයන් සහ නවවෙනි කාණ්ඩට පෙන්වන්නව නන්දි රාගය දැන් අපිට හොඳට වැටෙන ස්පර්ශයත් එක්කනේ ඒක ලකුණු කරලා තිබුණේ මතකද? ඒතර සීලබත පරාමාසය තුල අහංකාරාගේ සංඥාවක් ලෙස තැන්පත් වෙලා තියෙනවා. දැන් අර නටන ඉන්න මනුස්ස නටන මටන මනුස්සයා සින්දුව හොයනවා කියන්නේ නේද? සින්දුව හම්බුනාම අහංකාර වෙන්නේ. ඒතර ඒක සීලබත පරාමාසයට කියන එක තියෙනවා. දැන් අපිට පේනවා මෙන්න මේ හතරවෙනි කාරණයක් මෙතන ලකුණු කරලා තිනවා. මේ විදිහට අපි දැන් හැම පිටුවෙම කාරණා බැලුවානේ නේද? තුන්වෙනි ස්ලයිඩ් එකේදී අපි පළවෙනි කාරණය. ඒකේ කාරණා වර්ගයක් අපි ලියාගත්තා. ලකුණු කරලා තියෙනවා පරාමාසයේ තීරුවේ මේ සුඛය නිසා ඇතුන් නිත්‍යභාවයේ තියෙනවා කියලා සක්කාය දිට්ඨිය තුළ. ඊළඟට ආපහු දෙවෙනි කාරණේකුත් හතරවෙනි ස්ලයිඩ් එකේ ලකුණු කරලා තියෙනවා. එතකොට මේ විදිහට තුන්වෙනි කාරණාවකුත් තියෙන පස්වෙනි ස්ලයිඩ් එකේ දැන් මේ කාරණාවලින් චක්‍රයක් හැදෙනවා. එතකොට අන්නේ චක්‍රය තමයි ওই හත්වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ. අපි ඒකට ගිහින් බලමු. එතකොට දැන් මේකේ පෙන්නන ඕගලන්ට මේකේ මේ පේලිය අපි ලකුණු කරලා තිනවා 1 2 3 4 කියලා. එතකොට දකුණු පැත්තට මේ කොලොම් සිල සක්කාය දිට්ටි ඒ සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන කාරණා ටික ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් මේකේ පළවෙනි එකට බලන්න මේ අපි බැලුවනේ අර ස්ලයිඩ් එකේ තුන්වෙනි ස්ලයිඩ් එකේ එහෙම තිබුණේ පළවෙනි කාරණාව ලකුණු කරලා පහ පහ අත්තා. සක්කාය දිට්ඨිය තුල තියෙන සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය. අර දෙක ගිහිල්ලා සම්බන්ධ වෙලා ආවා නේද? ඇවිල්ලා නිතන සක්කාය දිට්ඨියක් හැදුනේ. දැන් ඉතින් නිත්‍යයි කියන කතාව. ඊට පස්සේ සීලබද පරාමාසය තුල සුඛයි කියන එක තියෙනවා. ඊළඟට විචිකිච්ඡාවේ තියෙන්නේ මොකද්ද? සුඛය කියන එක සැකයි. ඇයි ඒ? තමන්ගේ පැත්තට එනකොට හුලම්පාර තමන් ගත්තා නම් සුඛයි කියලා අනිත් පැත්තට එනකොට සුඛයි කියන්න බෑනේ නේද? හැබැයි තමන්ගේ නිත්‍යභාවයත් එක්ක ඕක ගියාට ආපහු එනවා. එහෙම කතාවක් නෙති. ඒකට මේක සුඛය කියන එක සැකයක් තියෙනවා. එතකොට දෙවිනි පේලිය ඔයගලන්ට පේනවා. අර ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙනවනේ අර මේ 6-4 නේද? නන්දියාගේ මතකද වේදනාගේ ඉක්මෝලාවා කියන්නේ. එතකොට නන්දිය පාපහේදී අත්ත සුළු වූ සුකම නිත්‍ය. එතකොට සුඛය නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවී සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මේක නේද මේ තියෙන්නේ. පළවෙනි වේලියේ සක්කාය දිට්ඨියේ තියෙන අගය නේද මේ සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි දකුණට ගිහිල්ලා අපි වම් පැත්තට එනවා. එතකොට එයාට හම්බ වෙන්නේ ඉස්සෙල් සක්කාය දිට්ඨිය යමක් තිබුණාද ඒක තමයි එයාට හම්බ වෙන්නේ. එතකොට සුඛය නිසා ඇතිවෙන නිත්‍යභාව. ඊළඟට නිත්‍යය කියන එක සක්කාය. ඉතින් හතර දිගේදී විඥානි මිය ගියා කියන එක අපි මතක තියාගන්න ඕනේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී ඉගෙන ගත්තේ. ඊළඟට තුන්වෙනි එකේදී ඔයාලන්ට පේනවා මේ අහංකාරය කියන එක. මතකද අර නටන මිනිස්සයා සින්දුව හොයනවා කියවේ නේද? එතකොට එයාට සින්දුව ආවිලා අර සංඥාවත් එක්ක පෙළ ගැසීම කියන එක සිද්ධ වුණා. එතකොට ඒකේ අහංකාරය. දැන් මෙතන සීලබ්බත පරාමාසිත තියෙන්නේ ඊට ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තුන තිබිච්ච එක. මොකද්ද තිබුණේ? නන්දිය පහ පහ අත්ත සුළුමු සුකම නිත්‍යභාවය. ඇයි මොකද සුළුමු සුකම නිත්‍යභාවය කියන්නේ අපි පහ තුන වුණා කියන්නේ සංඥාවේ ජරාව වෙලා ඉස්සර වගේම නෙමෙයි දැන්. එතකොට නන්දි වන්නේද කියන එක සැකයි. 6-4 වෙනකොට අපිට ව්‍යාධිය කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට හතරවෙනි පේලිය ඔයගලන්ට පේනවා නන්දි රාගය කියන එක. එතකොට රූපේට සුඛය කියන මතේ පවරලා තිනවා කියන එක අපි සිහි තබා ගන්න ඕනේ මේ වෙලාවේ. එතකොට දැන් අහංකාරාගය තමයි සංඥාවක් ලෙස මේකේ පවතින්නේ. සීලබ්බත පරාමාසයේ ඒකේ තියෙන අහංකාරාගය සංඥාවක් ලෙස. ඒක ඉස්සෙල්ල තිබුණේ මොකේද? සක්කාය දිට්ඨිය තුල තිබුණේ. අර නටන මිනිස්සයා සින්දුව එහෙම හම්බ වෙනවා. එතකොට අහංකාර සංඥාව මගියයි කියලා ගන්න වටින්වත් කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන මේ ධර්ම විමසන ආකාරය අපි ඉස්සෙල්ලත් පෙන්නුවා. අපි ජාති ඉඳන් ජරාවට යනකොට අපි ඒ විඥාන ඉඳන් චේතනාවට. මතකද මෙතනනේ මේ පහ තුන කතාව අපි කිව්වේ රිවර්ස් වෙලා ආවා කියලා නේද? පහ තුන සංඥා ජරා. ඒ පෙර නිත්‍ය සංඥාව රිවර්ස් වීම සමග පසු දිශාවට යෑම කියන එක සිද්ධ වුණා. අපි පෙන්වුවේ අර කැරකිලා ඇවිල්ලා නේද? දාංශක 360 ආදී වශයෙන් පෙන්වුවා. එතකොට ඊට පස්සේ අපිට පේනවා මේ මෙහෙම ඇවිල්ලා චේතනාවෙන් සංඥාව. ඉතින් සංඥාවෙන් ඉඳන් අපි රූපය දක්වා ගමන් කරනකොට අපි ව්‍යාධී ඉඳන් මරණය දක්වා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒක අටවෙනි රවුමිදි තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. එහෙමනම් 5 6 7 8 වෙනකොට ඕගලන්ට පේනවා මෙතන මේ මරණීය කියන එක ඇති වෙලා තියෙනවා. 1 2 3 4 වෙනකොට ජාතිය. එතකොට ඉතින් දැන් අපි මේ සංඥාව ඉදන් රූපය දක්වා ආවනම් මේ අවස්ථාව වෙනකොට මේ කාම උපාදානිය කියන එක බොහොම ප්‍රබලයි. ඒ වෙනකොට බොහොම ප්‍රබල ස්වභාවයකට ආපහු රූපයට අපි ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මේකේ මේ භාවනාවට ඕගලන්ට මේ විදිහට බලාගෙන ආවම මොන හොඳ භාවනාවක් තියෙනවා. ඒක තමයි මේ පල්ලෙහෙන් ලියලා තියෙන්නේ. බලන්න මේ සැකේ තියෙන තීරුවේ අපි දෙවෙනි එකෙන් අපි පටන් ගමු. ඒකේ දෙවෙනි එකේ බැලුවා නම් මෙතනින් කියවෙන්නේ මොකද්ද? නිට්ටයයි කියන එක සැකයි. ඒ කියන්නේ අනිත්‍ය නම් ඊට පස්සේ අපිට පේනවා දුක නම් විපරිණාමයටපත් වෙනවනම් මගේයයි ගන්න වටිනවද? අන්න ඒක නේද මේ පෙන්නන්නේ. අනිත්‍ය නම් නිට්ටයයි සැකයි කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය නම් නන්දිය සැකයි කියලා කියන්නේ ඉතින් ඒක සුඛයි කියන එක සැකයි සත්‍ය ස්වභාවයක් නේද? දුක නම් ඊළඟට පල්ලෙහැට නෝ අහංකාර සංඥාව මගේයයි ගන්න වටිනවද? ඒ කියන්නේ විපරිණාමයටපත් වෙනවා මගේයයි ගන්න වටින්නේ. ඒක තමයි මේ විචිකිච්ඡා කොළඹේ පල්ලෙහැට ආවම් වේ. ඊට පස්සේ අපි එතන ඉඳන් එනවා ආපහු වම් පැත්තට. හතරවෙනි පේළියේ වම් පැත්තට එන. ඒක තමයි පෙන්නන්නේ. මගේයයි කියලා ගන්න නොවටින්නේ නන්දි වීම එනම් රූපේට සුඛයයි පැවරීම වටින්නේ. ඒක නේද අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මගේයි කියලා ගන්න වටින්නේ නැත්තම් මෙතන මේ රූපේට සුඛයයි කියලා පවරලා නැති ඉන්නේ. නන්දි රාගය කියලා කින්තන්ට ආවේ නේද? මෙතෙන්ට එන්න වටිනවද කියන එක. එතෙන්ට ආවට පස්සේ අපි යනවා උඩට. ඒක තමයි මේ පල්ලේ ඇඳිලා තියෙන්නේ. නන්දි වීම නොවටින්නේ නම් එනම් ඒ කියන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද අපි යන්න උඩට එනවා දැන් පළවෙනි පේළියට. සරියුත් හාමුදුරුවන්ගෙන් එක හාමුදුරුවමක් ඇහුවා මොකද්ද මේ දුකයි කියන්නේ කියලා. සරියුත් හාමුදුරුවෝ කිව්වා ඉපදෙනවා නම් දුකයි ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. ඔන්න ඔහමයි කිව්වේ. එතකොට දැන් මෙතන මේ නන්දි වීම නොවටින්නේ නම් ඒ කියන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛ වෙන. සරියුත් හාමුදුරුවන්ගේ උත්තරය නේද? ඇයිතින් ඉපදී ඉපදේ මැරෙන එක සපක් නෙමෙයිනේ නේද? මෙරි මෙරි ඉපදෙන එකක් සපක් නෙමෙයිනේ. එතකොට ඒකම නෙමෙයිනේ සිද්ධ වෙලා තියෙන්නේ. විඥාන ධාරාව මේ පැත්තට ගියා, රැල්ල කැඩුනා, අනිත් පැත්තට ආවා, අපි ආපහු රූපයට ආවා නේද? ඒ කියන්නේ විඥානීය මල අපි ආපහු රූපය ස්පර්ශ කළා. ඉතින් ඕක පුන පුනා කරනවානේ. අපි ඉපදී ඉපද මැරෙනවා, මෙරි මෙරි ඉපදෙනවා, ඉපදී ඉපදෙන. දිගින් දිගටම ඕක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි භාවනාවට ගන්න. එතකොට කොහොමද අපි කරන්නේ? අපි බලාගෙන ඉනවා මෙතන මේ තුන්වෙනි සයිඩ් එක. අපි මුලින්ම බැලුවා මෙතන මේ ධාතු. මේ පැත්තේ මේ සංස්කාර. අපි වෙන්නෝ මේ සංස්කාර නිසා ධාතු වරදවා වටහා ගන්නවා කියලා නේද? එහෙනම් බුදුහාමුදුරන්ගේ මේ වාක්‍යයත් එක්ක කල්පනා කරන්න. අපි සොයාගෙන යනවා. මොකද්ද හොයන්නේ? සක්කාය දිට්ඨිය තමා කියන දිට්ඨියක් තමයි හොයාගෙන යන්නේ. ඉතින් මේකේ මේ පෙන්වීම මොකද්ද? තුන්වෙනි සයිඩ් එකේදී ඔන්න දිට්ඨිය හැදිච්ච හැටි. අර පැත්තට ගියා රිවර්ස් වෙලා ආවා. ඒ දෙක එකට එකහ වුණා. A2 C2 කියන තැනදී එකහ වුණා. අන්න කර්ව් එක මැරලා ගියේ නෑ. දෙක එකහ වෙලා නිකන් ෆ්ලැට් වුණා. එහෙනම් දිට්ඨිය පවතිනවා. ඒකේ කාරණාවන් තමයි අපි මෙතන යට ලියලා තියෙන්නේ. මේකේ තියෙන්නේ මොනවද කියන එක. අර සුඛය කියන හැතුන්ච නිට්ටයභාවය කියන එකෙන් සක්කාය දිට්ඨිය තුල තියෙනවා කියලා. දැන් ඉතින් අර පොරලෝසුවේ කතාවත් එක මතක තියාගන්න පුළුවන්. දෙපැත්තකින් ඇවිල්ලා හම්බ වුණා. මේක කැඩුනේ නැහැ. පාද පහල පැවතුණා කියන අර්ථේ. ඊට පස්සේ අපි පෙන්නවා මේ නන්දිය 6 වෙනි 6 රව් 6 4 ඉස්සෙල්ල පහ පහනේ පෙන්නුවේ. දැන් මේක පෙන්වනවා මේ නාම රූප කියන තැනදී මේ අගයන් දෙක A2 C2 ආපහු එක්කවලම ආපහු කැඩුනේ නැහැ. දික්තිය අඩු වුණා වුණත් නන්දිය නිසා හරි පැවතුණා. මහත්යමලයි කියලා මම නිකන් අතහැරියේ නෑ. මම කොහොම හරි ඉන්දියාප මේ වටි විගුණලා හරි වැඩේ කරගත්තා නේ. ළමිට ඉගෙනුවන්නේ වගේ කියන්නේ අන්න දොළ දුකේ කතාවත් එක්ක ඒක මතක තියාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපි පෙන්නවා පස්වෙනි සයිඩ් එකේ එනකොට අන්න සංඥාවත් එක්ක පෙළ ගැහෙනවා කියලා. අර නටන මිනිස්සයා ගැළපෙන සින්දුව හොයනවා කිව්වේ නේද? අර නට නටා ඉන්නෝ සින්දුව හොයනවා කියලා. එතකොට අන්න ඉතින් අන්න නාම රූප වල දැන් තිය සංඥාවත් චේදනාවත් එක්ක ඒව පෙළ ගැසීමක් කියන එක තියෙනවා. ඊට පස්සේ පෙන්නෝ දැන් ඉතින් 8-2 රවුමට ආව තන ඉස්සෙල්ලා 7-4 දැන් 8-2. එතකොට මේ වෙලාවේදී මේ ස්පර්ශයත් එක්ක දැන් පෙළ ගැහිලා. ඉතින් එහෙමනම් අපිට පේනවා දැන් මේක මම නැති වුණේ නෑ. මගේ දිට්ටිය එන්න එන්නම පැවතුණා. දිට්ටියගේ අඩු වුණා. නන්දියෙන් හරි පැවතුණා. ඊට පස්සේ අහංකාරයෙත් එක්ක ආවා. අන්තිමට මට අන්න රූපෙම හම්බ වුණා. ඉතින් දැන් එන රූපං අත්තතු සමුලිපස්සති කියන කතාවට තමයි ඇවිල්ලා තියෙනවා. ඒ රූපේ තමා වශයෙන් ගැනීම කියන එක. ඉතින් අන්න එහෙම බලලා ඊට පස්සේ බලන්න මේ මෙන්න මේ ඩයග්‍රෑම් එකේ කතාව. මොකද්ද බලන්න තියෙන්නේ? අපි පටන් ගන්නවා විචිකිච්ඡාවේ මේ කොලම් එකේ අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගියයි කියලා ගන්න වටිනවද? මගියයි කියලා ගන්න වටින් නැත්තම් අපිට එතන නන්දි වීම වටින්නේද නැද්ද කියන එක බලනවා. ඒ කියන්නේ රූපේට සුඛයි කියලා පවරන්න වටිනවද? දැන් ඉතින් අපි යන්න හදන්නේ ආපහු රූපේටනේ නේද? ඒකනේ දැන් එහෙම කල්පනා කරනවා. මැරලා ඉපදෙන්න වටින්නේ නැත්තම් දුකවන්නේද සුඛවන්නේද? සරියුත් හාමුදුරුවන්ගේ කතාවේ මත තියාගන්න පුළුවන් සත්‍ය වශයෙන්ම සුඛවන්නේ මැරලා ඉපදෙන්නේ නැත්තම්. ඒ විදිහට බලන්න. එතකොට එහෙමනම් හොඳ අවබෝධයක් Tamante ඇති වෙනවා. දැන් අපි මේතන කියනවනේ මේ සුළුමූ සුඛමාගයන් කියලා නේද? සුළුමූ සුඛම කියලා. ඒකේ අර්ථයක් තියෙන ඕක මේ පෙන්වන්නේ අභිධම්ම පිටකේ විභංග පක්කරණේ පෙන්වන්නේ. ඒක අපි පොඩ්ඩක් මතක තියාගන්න බලමු. මේකේ මේ සූක්ෂම රූප කියන එක ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රියන් ආකාශ ධාතු ඒවා ඇවිල්ලා මේ සූක්ෂම රූප කියලා කියනවා. දැන් මේ ශරීරයේ ග්‍රොස් බොඩි එකක් නෙනේ. එතකොට මේක පෙන්වනවා ආකාශ ධාතු වගේ දේවල් ඒ සූක්ෂම රූපයි කියලා කියනවා. ඊළඟට සූක්ෂම වේදනා කියන එක පෙන්වනවා. සූක්ෂම වේදනා කියලා කියන්නේ දැන් අකුසල වේදනාව ඕලාර එකයි. කුසල අභ්‍යාකත වේදනාව සූක්ෂමයි. අභ්‍යාකතයි කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි වෙන්නේ නැහැ. ඒවත් දැන් ওই ආනින්ජාපි සංස්කාරයෝ කියනවා ඒ ආර්ථයයි. ඒවයි අර ඉම්පර්ටබල් කියවේ නේද ආනින්ජාපි ඒවා. ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන. ඒ වගේම තමයි මගපල චිත්තයොත්. ඒවයිද කුසල් හරි අකුසල් හරි ඒක වෙන්නේ නැහැ. එතකොට මොකද අකුසල් වුණොත්ින් කර්ම තියෙනවා කුසල් වුණොත් කර්ම තියෙනවා මගබල චිත්තේ කර්මයක් නැහැ නේද? එතකොට ඒ වගේ ධර්මයන් හරි ජීවත් වෙනවා හිතිනවනම් එවනම් අර පළවෙනි ප්‍රේලිය සක්කාය දිට්ටි කොළම් එක කියන එක හැදේනවා. ඒ වයින් හරි ඉන්නවා කියලා හිතනවා. එතකොට දැන් මෙතන කුසල අකුසල වේදනා දැන් මේක සාපේක්ෂව බලන්න. දැන් බලන්න අකුසල වේදනාවට සාපේක්ෂව කුසල අභ්‍යාකතේව සූක්ෂමයි කියලා. දැන් කුසල අකුසල වේදනා දෙකම ගන්න ඕලාර එකයි කියලා. අභ්‍යකට වේදනාව සූක්ෂ්මයි. එතකොට දුක වේදනාව ඕලාරිකයි සුකෝද අදුකම සු වේදනාවද සූක්ෂ්මයි. එකකට සාපේක්ෂව අනිත් එක වෙන්නම්. ඊළඟට මෙන්න මේ සූක්ෂ්ම සංඥා කියන ඒවා. එතකොට මේ පටික සම්පර්ශයෙන් උපන් සංඥාව ඕලාරිකයි. දැන් ඇහැ රූපය ගැටනහම අපි මිනිස්සේ දිහා බලලා එකපාරටම අර ලපයක් වගේ එකක් හොයාගන්නවා කිව්වේ නේද? එතකොට ඒක ඒ පටික සම්පස්ස වේදනාව. ඒක ඕලාරිකයි. අදිවචන සම්පස්ස වේදනාව ඒ උපන් සංඥාව මේ සූක්ෂ්මයි කියන එක එනවා. ඒ කියන්නේ අපේ මනසෙන් කියන්නේ නේද? සුඛේ පරාමාසගත වෙලා අත්තා කියලා අරගෙන ඊට පස්සේ දිට්ඨි අනුසයෙන් කියන්නේ රූපේට සුඛයි කියන එක. රූපේක සුඛයක් නැහැ. නමුත් අපි එහෙම කියනවා නේද? එතකොට ඒක ඇවිල්ලා සූක්ෂ්මයි කියන එක පේනවා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා මේ කුසල අකුසල සංඥා ඕලාර එකයි අභ්‍යාගත සංඥාව සූක්ෂ්මයි. ආපහු පෙන්වන අකුසල සංස්කාරය ඕලාරිකයි. කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂ්මයි. ඔය විදිහට අර සාපේක්ෂව බලන්න පුළුවන්. අකුසල විඥානය ඕලාරිකයි කුසල විඥානය කුසල අභ්‍යාගත විඥානය සූක්ෂ්මයි කියලා. එතකොට කුසල අකුසල විඥානය ඕලාරිකයි අභ්‍යාගත විඥානය සූක්ෂ්මයි කියන එක. එතකොට ඒක සාපේක්ෂව තමයි මේ පෙන්වන්නේ. දැන් එතකොට අපි පෙන්වා දුන්නා දැන් ඒ භාවනා කරන හැටි භාවනාව කිරීම සඳහා අපි ගන්නේ හත් වෙනි ස්ලයිඩ් එක දක්වා අර කාරණාවෙන් කාරණාවට බලාගෙන ඉන්න උදාහරණත් එක්ක මතක තියාගන්න පුළුවන්. එතකොට අපි එහෙමනම් මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන අපි ඊට පස්සේ භාවනා කරමු.